Filho, tudo lá bateu, mas garou a mata tomar.
Garu Mulasana Aruda Mantri Tumani Kings Nelson Mantri Tuma Damat Kalo Chita Yojana Vakidri Patkara Me Sulu Parimana Vimol Himian Araksha Karagani Masambanda Tamayatuma Karnuidri Patkare මම සඳහන් කරන්නට කැමති මේ විමෝල් හිමියන්ගේ ප්‍රශ්නය පිළිබඳවත් ගොවියාගේ ප්‍රශ්නය පිළිබඳවත් අපි පුළුල්ව සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම දැනටමත් සාකච්ඡා පවත්වාගෙන යනවා. අපිට මට මේ අමාත්‍යාංශයේ මූලිකව බාර ගන්න අවදී තිබුණේ මේ මෝල් හිමියන් ආරක්ෂා කරගන්න එකටත් වැඩිය ගොවියා කොහොමද ගොවි බිමට යවන එක කියන එක. ගොවියා ගොවිතැනින් ඈත් වෙලා ගොවිය හිටියේ අරගලවල විරෝධතාවල තමයි හිටියේ. මේ පළවෙනි අභියෝගයේ තිබුණේ ගොවි ජනතාව නැවත ගොවි බිමට යැවීම. මේ වෙලාව වෙනකොට මේ ගොවි සංවිධානත් බොහොමයක් දේශපාලනයට සම්බන්ධ වෙලා තිබුණේ. මේ මට පුළුවන්කම ලැබුණා ජනාධිපතිතුමාගේ ආශිර්වාදය සහිතව නැවත රසායනික පොහොර ලබා දීමේ වැඩපිළිවෙලත් එක්කම කෘෂිකාර්මික කටයුතු වලට ගොවියන් පොළඹව ගන්න. ඒ අනුව ගිය යල් කන්නේ විශාල ප්‍රමාණයක් අක්කර හෙක්ටයාර් 512,000ක් වගා කරන්න කටයුතු කරා. ඒ වගේම මාස් කන්නේ හෙක්ටයාර් 813,000ක ප්‍රමාණයක් විතර කුමරු වගා කරා. ඒක මෑත කාලේ බැලුවොත් ඉතා ඉහළම ගොවින්ගේ කුමරු වලට යෑමේ වර්ධනයක් කියන එක මට කියන්න පුළුවන්. මේ වගාවට ප්‍රවේශ වීමේ වර්ධනයක් කියලා. දැන් එතනින් පස්සේ තමයි අපිට ඊළඟට බලන්න වෙලා තියෙන්නේ දැන් කොහොමද මේ මෝල් සුළු මෝල් කාර් හිමියන් රැකගන්නේ කොහොමද මේ ගොවියට අදාළ අනිකුත් කර්මාන්තවලේ දෙන අය ආරක්ෂා කරගන්නේ කියන එක පිළිබඳව අපිට දැන් කතා කරන්න වෙලා තියෙනවා. දැන් මේ මාස් කන්නේ වීඑස් යන මිලදී ගැනීමේ කටයුත්ත සිදු කරේ දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්වරු හරහා. ඒ කටයුත්ත සම්පූර්ණ දායක කරගත්තේ සුළු මෝල් හිමියන්. ඒක මහා පරිමාණ වී මෝල් හිමියන්වත් වීයලේ මණ්ඩලයක් නෙවෙයි. මොකද මේ කුඩා පරිමාණ මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ගෙන් ලැබුණු ඉල්ලීම අනුව ඔවුන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න කියන ඉල්ලීම අනුව තමයි මේ කටයුත්තට මැදිහත් කරගත්තේ මෝල් 449කින් මධ්‍යම පරිමාණයේ මෝල් 449කින් වී මිලදී ගැනීමේ කටයුතු සිද්ධ කරා. දිස්ත්‍රික්ක 20ක මේ මිලදී ගැනීමේ කටයුත්ත සිදු කරා. ඒ වගේම මේ මිලදී ගැනීමේදී මේ අයට රුපියල් මිලියන 12,000කට ආසන්න ප්‍රමාණයක වී අරගෙන තියෙනවා. දැන් එතකොට ඔබතුමා කිව්වේ මේ කෙටුම් කුලි ගැන ප්‍රශ්නයක් කිව්වේ ඒ මුදලත් ඉදිරි දවස් කීපය තුළ සමහර ප්‍රදේශවල දැනටමත් ලබා දීලා තියෙනවා. අනෙකුත් අයටත් ඒ මුදල් ලබා දීමේ කටයුත්ත සිද්ධ කරනවා. මේක අර සාමාන්‍ය පරිදි වී මිලදී ගැනීමක් නෙමෙයි මේ පසුගිය කන්නේ සිද්ධ වුණේ. ඒ කියන්නේ වී යලේ මණ්ඩලයේ මැදිහත් වෙලාවත් අපේ අමාත්‍යංශයත් නෙමෙයි නමුත් කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළ ජනාධිපතිතුමා කිව්වා රටේ මිනිස්සු ඉන්න අමාරුවෙන් ඒගොල්ලන්ට කන්න බොන්න හිඟ කමක් තියෙනවා. ඒ නිසා මේ වී මිලදී අරගෙන ගොවියට සහනයක් වෙන ගමන් කන්න හිඟ අග හිඟකම් තියෙන කෑම බීමට ප්‍රශ්නයක් තියෙන ජනතාවට නොමිලේ සාල් දෙන වැඩ පිළිලක් දියත් කරමු කියලා. ඒ අනුව මේ මුළු මුදලම දීලා වී අරගෙන කරේ ඒවා සහල් බවට පත් කළා. මේ රටේ සමස්ත ජනතාවට ආහාර හිඟෙන් පෙළෙන ජනතාවට සාල් කිලෝ 10 බැගින් ලබා දීම. ඒකදි කිසිදු දේශපාලන පක්ෂපාත ભેදයකින් තොරව ඒ කටයුත්ත සිදු කරා. එතකොට ඒ කටයුත්තට දායක කරගත්තේ මේ මධ්‍යම පරිමාණ මෝල් හිමියන්. සුළු මධ්‍යම පරිමාණ සුළු පරිමාණ සහ මධ්‍යම පරිමාණ මෝල් හිමියන්. ඒ අයට කෙටුම් කුලිය වල ප්‍රශ්නයක් තිබුණත් ඒකත් ලැබෙනවා. ඒගොල්ලන්ට කෙටුම් කුලියක් ගෙව්වා. ඒගොල්ලන්ට බෑග් කරන්න ගෙව්වා. ඒගොල්ලන්ට ප්‍රවාහනය කරලා දෙන්න ගෙව්වා. ඒ වගේම කිලෝ 100කින් කිලෝ 65ක් ගත්තේ. එතකොට එතනත් යම් සහල් ලිතරයක් වුණා. මා දන්නා පරිදි මේ මෝල් 400 ගණනම 400කට වැඩි ප්‍රමාණයක් මේකෙන් නැගී සිටියා. එයාට ශක්තියක් ලැබුණා. එයාට මූල්‍යමය ලාභයක් ලැබුණා. මට මේ මෝල් හිමියන් බොහෝ දිනක් කතා කරා. එයාට තිබුණු ණයතුරුස් බේරගෙන යම් මට්ටමක පිබිදීමක් ඇති කරගන්න පුළුවන්කම ලැබුණා. දැන් ඊළඟට අපිට බලන්න වෙන්නේ ඒ වැඩසටහනට සම්බන්ධ නොවිච්ච අය. මේ වැඩසටහන සමාහලාවට පොළොන්නරුවේ බැලුවොත් සම්බන්ධ වෙන ගොඩක් අයට බැරි වුණා. හේතුව තමයි ඒ අය මීට පෙර මේ වගේම වී මිලදී ගන්න සල්ලි අරගෙන ඒ සල්ලි පියවලා තිබුණේ නැහැ. ඒ සල්ලි පියවල තිබුණේ නැහැ. වී ටික අරගෙන වී ටික වික්කා ලාභෙකුත් ගත්ත සමහර අය පාඩු වෙලත් නෙමෙයි වී මිල වැඩිවීමක් තිබුණා. රජයට ඒ වී ටික දෙන්නේ නැතුව පෞද්ගලික වීකුම් විකුණලා ඒ අය මේ මුදල් පියවෙන්නේ නැහැ. ඉතින් ඒ අයට ඒකේ වාසිය ගන්න බැරි වුණා. ඒ වගේම සමාලාට ඉතාමත් කුඩා මෝල් තියෙන අයට අර ඒ පහසුකම් නොමැතිවීම නිසා ගබඩා පහසුකම් සහ මේවා වියලන්න තිබුණු පහසුකම් නොමැතිවීම නිසා ඒ අයටත් මේ කටයුත්තේදී වාසියක් ගන්න බැරි වුණායි කියන එක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. එසා දැන් අපිට රජයක් විදියට කල්පනා කරන්න වෙන්නේ අමාත්‍යංශයේ විදියට කොහොමද මේ මෝල් සුළු පරිමාණ සහ මධ්‍යම පරිමාණ මෝල් හිමියන් මේ වී මිලදී ගැනීම වැඩසටහනට දායක කරගන්නේ කියලා. දැන් ඔබතුමාලා කිව්වත් දේ තමයි මහා පරිමාණ වී මෝල් හිමියන් මේක මාපියාවක් විදියට පවත්වාගෙන යන මේකෝල ඒකාධිකාරයක් විදියට පවත්වාගෙන යනවා කියලා. එමන අපිට ඒකට කරන්න තියෙන එකම පිළියම තමයි මේ කුඩා මෝල් හිමියන් මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න. හැබැයි ඒ මෝල් හිමියන්ගේ තියෙන දුර්වලකම තමයි ඒ අයට අතහිත දුන්නු හැම අවස්ථාවකම වගේ ඒක හරියට ප්‍රයෝජනට ගත්තේ නැහැ. රජය ණය දීලා තියෙන විශාල වශයෙන් මේ අයට දීලා තියෙන උපකාර කළා තියෙන නමුත් ඒ ණය ගෙවන්නේ නැතුව මේ කටයුත්ත හරියට ප්‍රයෝජනට නොගත්තු පිරිසකුත් ඉන්නවා. ඒක එක පිරිසක්. සමහර කණ්ඩායම් මේක ශක්තිමත් වෙලා අද ඒගොල්ල සුළු පරිමාණයේ ඉඳපු අය මධ්‍යම පරිමාණටත් මධ්‍යම පරිමාණයේ ඉඳපු අය දැන් මහා මෝල් කාර්යයන්ගේ ගානටත් එකතු වෙලා තියෙනවා. ඉස්සෙල්ලා මේක දෙදෙනෙක් විතර අතේ තිබුණා. ඒක 3 දෙනෙක් වුණා. දැන් 4 දෙනෙක් වෙලා. මං ඉඳන් දැන් මේ වෙනකොට ඒකට 10 දෙනෙක් විතර ඒ ආසන්න මට්ටමේ මහා මෝල් හිමියන්. එහෙම නැත්නම් මහා පරිමාණ මෝල් හිමියන් බවට පත් වෙමින් යනවා. තමන්ගේ මෝලේ වැඩි දියුණු කරගන්නෝ, තත්ත්වෙන් උසස් කරගන්නෝ, මූල්‍ය මේ වශයෙන් ශක්තිමත් කරගන්නෝ, ගබඩා පහසුකම් ඇති කරගන්නෝ. එසේ අපි බලන්න ඕන මේ මෝල් හිමියන් දෙතුන් දෙනෙක් යතේ තියෙන ව්‍යාපාර මට්ටම එක පැත්තකින් මේ මධ්‍යම පරිමාණ කට්ටිය උඩට ගේන්නේ. ඒ වගේම පහළ මට්ටමේ ඉන්න කට්ටිය මධ්‍යම පරිමාණ මට්ටමට ගෙනල්ලා මේ ජාලයේම ශක්තිමත් වුණොත් විතරයි මං කියන්නේ මේ රටේ ගොවි ජනතාවට ඒකේ වාසිය වෙන්නේ. දැන් මේ වතාවේ වී මිලදී ගැනීම සම්බන්ධව අපිට ඇත්තටම පිළිගන්න වෙනවා සාර්ථක මට්ටමට ඒක කරන්න බැරි වුණා කියන එක ඔබතුමාලා කිව්ව කාරණා අපි පිළිගන්නවා. වී ගොවියට හරි සාධාරණ මිලකට වී මිලදී ගැනීම අඛණ්ඩ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඒකට හේතුම තමයි මූල්‍යමය තියෙන ගැටලුව. මේ බංකොලොත් වෙච්ච රටක ඉතාමත් මුදල් හිඟ මට්ටමකදී තමයි අපිට මේ කටයුත්ත සිදු කරන්න උනේ. අපි ගොවියට සහන ප්‍රමාණයක් ලබා දුන්නා. ඒක නම් ඉතිහාසයේ වැඩිම මුදලක් සහන ආධාර වෙනුවෙන් වෙන් කරේ මේ පහුගිය මහ කන්නේ. ඒ වගේම මේ යල් කන්නේ ඊටත් වැඩි වුණොත් මිසක් අඩු වෙන්නේ නැති වෙන්න ඒ සහන ලබා දීලා තියෙනවා. එයාට පෝර සහන ආධාරය, මූල්‍යමය සහන ආධාරය, කාබනික පෝර සහන ආධාරය, ඉන්ධන සහන ආධාරය, ඒ විදිහට සහන ආධාර ගණනාවක් අපි ගොවින් වෙත ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ කන්නේත් අපි ඒ ආකාරයෙන්ම ඒ සහන ආධාර ප්‍රමාණය ලබා දෙමින් යනවා. හැබැයි සහන ආධාර ලබා දුන්නා වගේම අපිට යුතුයකමක් තියෙන බව අපි පිළිගන්නවා. ඒ අයට සාධාරණ මිලකට වී මිලදී ගැනීම කටයුත්ත සිදු කිරීම. දැන් ඒ වෙනුවෙන් මම කැබිනට් පත්‍රිකා කීපයක් ඉදිරිපත් කළා තියෙනවා. මං හිතනවා සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණොත් අපි නැවත රාජ්‍ය මැදිහත් වීම මේ සඳහා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
තව විනාඩි දෙකක් තියෙනවා කරමුතු.
ඒ අනුමැතිය ලැබීමේ ලැබුණොත් තමයි අපිට ඒක කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමනොත් අපිට නැවත වී ගොවියන් මේ තත්ත්වෙන් ඉස්සරහට ගන්න පුළුවන් වෙනවා. මේ වී ගොවියල තිබුණු ප්‍රධාන අභියෝගයට අපි සාර්ථකව මුහුණ දීලා තියෙනවා. මෝල්‍ය දුෂ්කරතා කොච්චර තිබුණත් එයාට තිබුණේ පෝර ටික හරියට ගහගන්නේ කොහොමද කියලා. මේ යල කන්නේ පටන් ගන්නකොටම අපි මඩ පෝර මෙට්‍රික් ටන් 36000ක් නොමිලේ ගොවින් වෙත ලබා දුන්නා. ඒ වගේම ඊට අතිරේකව ඒ යල කන්නේ සඳහා අවශ්‍ය යූරියා ප්‍රමාණය දැන් ලබා දෙන්නේ අපි 17000ට විතර 16000ට ගෙනාවා තියෙන ඒවා රුපියල් 10000 ගානේ. දැන් ලබන සතියේ මැද වෙනකොට අපි ඒක තව රුපියල් 1000කින් අඩු කරලා 9000 බවට පත් කරන්න කටයුතු කරනවා. ඒ වගේම බණ්ඩිපෝර අපි 19500 තිබුණ එක රුපියල් 4500කින් අඩු කරලා 15000ක් කළා තියෙනවා. ඒ වගේම පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාර් එකට 20000ක් බැගින් හෙක්ටයාර් දෙකක් නම් 40000ක් විදියට අපි සහන වවුචර්පත් මේ වන විට නිකුත් කරමින් යනවා. ඒක අපිට ගොවියට කෘෂිකර්ම මාත්‍යාංශයෙන් රජයේ විදියට ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් ඒ ලබා දෙන්න පුළුවන් සහන ලබා දෙනවා. ඊට අමතරව හෙක්ටයාර් භාගයට අඩු ගොවින්ට මේ වන විට දිස්ත්‍රික්ක ගණනාවක නොමිලේ පෝර ලබා දීමේ වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට අපිට ඒ වෙනුවෙන් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අපි ගණමින් තියෙන බව සඳහන් කරන්න කැමතියි. ඒ වගේම අද උදේ විපක්ෂ නායකතුමත් සුපුරුදු පරිදි හැමදාම මේ පෝර නැව් ගැන කතා කරන්න ගන්නවා. අසූචි පෝර කිය කිය ඊයේත් කිව්වා, ගිය සතියේත් කිව්වා, වෙන කියාගන්න දෙයක් නැති නිසා ඕක තමයි කියන්නේ. මම ඊයේ උත්තර දුන්නා. ඉතින් මම අහගෙන අදත් මම එනකොට මම මේ රැස්වීමකට වෙන සම්බන්ධ වෙලා ඉන්න අවස්ථාවේ ආයෙත් මේක පුන පුනාම කියනවා. ඊයේ මම උත්තර දුන්නා. මේක හංගන්න වහන්න කිසිම දෙයක් නැහැ. මේක පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙනවා. දැන් චීන පෝර නම සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා මේ ජාත්‍යන්තර වශයෙන් තියෙන සහයෝගිතාවයත් බිඳ ගන්න නැතුව රටවල් අතර තියෙන මිත්‍රශීලී බවත් ආරක්ෂා කරගෙන ඒ ගනුදෙනුව පියවා ගැනීමේ වැඩපිළිවෙලකට ප්‍රවේශ වෙලා තියෙනවා. ඒ කටයුත්ත පිළිබඳව අපි කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම අපි පාර්ලිමේන්තුවත් ඒ ගන්න තොරතුරු පිළිබඳව දැනුවත් කරනවා. ඒ වගේම මේ සම්බන්ධව තියෙන විගණන වාර්තා කෝප් එකට ඒවි. ඒක මම ඉදිරිපත් කරන කාර්යයක් නෙමෙයි, විගණන කාධිපතිවරයා විසින් කෝප් එකට ඉදිරිපත් කරා. ඒ වගේම අපි මේ පිළිබඳව අපිට ලැබෙන වාර්තා ඉදිරිපත් කරනවා. ඒ වගේම නැනෝපෝර සම්බන්ධව පරීක්ෂණයක් තියෙනවා. ඒක ගැනත් විපක්ෂ නායකතුමා නිරන්තරයෙන් කියන ඒ පරීක්ෂණය සම්බන්ධ මේ වෙනකොට CID ගෙන් පරීක්ෂණයක් තියෙනවා, අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් තියෙනවා, අමාත්‍යාංශ මට්ටමේ තියෙන ඒ තොරතුරු ලැබෙන ආකාරය අනුව අපි විගණන වාර්තාත් එක්ක මේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න. මේකට සම්බන්ධ වෙලා තියෙනවා නම් කවුරු හරි පාර්ශවයක් අපිට හංගන්න ඕමනාවක් නැහැ. ඒ අය එලිදරව් කරන මේක මගේ කාලේ සිදුවීමක් නෙමෙයි, නමුත් පහුගිය කාලේ සිදුවීමක් වුණත් මේ රටේ ජනතාවට හානියක් වෙලා තියෙනවා නම් ඒක හංගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක එලිදරව් කරන්න ඕන නිසා දඬුවම් ලබා දෙන්න අවශ්‍ය පියවර ගන්නයි කියන එකත් මම කියන්න කැමතියි. අවසාන වශයෙන් අපේ නෙල්සන් ඇමතුමා ඉදිරිපත් කර මේ යෝජනා පිළිබඳව අපි ප්‍රශංසා කරන ගමන් තව දුරටත් ඉදිරි කටයුතු කරගෙන යන්න එතුමන්ලත් සමන්විත අපේ උපදේශකාරක සභාව මගින් කටයුතු කරනවා කියන පණිවිඩය ලබා දෙමින් මා නිරවස් ස්තුතියි.
බොහොමත්ම ස්තුතියි. ගරු ගාවණේ වලබඩ මෙතුමා, පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද?
ස්තුති මුලාසෙන මණ්ඩලතුමනි, මම ඕවර්සයිට් කමිටුවක රැස්වීමක හිටියේ. ඒ නිසා මගේ මේ මෙතුමගෙන් ප්‍රශ්නයක්
කරමතුමා
කර්ණය කරගන්න තිබුණා.
මෙතුමා
කැමති නම් මට පොඩි ගැටලුවක් තියෙනවා, निराකරණය කරගන්න අහන්න පුළුවන්.
It's not a point of order. හොරමන් කරු කින්ස් නේෂන් මෙතුමා ආදාස් දැක්වීම සඳහා.
ගරු මුලාසෙන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ගරු ඇමතුමාට, මහින්දඹර වීර ඇමතුමාට මගේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම මා විසින් ගෙනාපු යෝජනාව, පළවෙනි යෝජනාව මේ උත්තරීතර පාර්ලිමේන්තුව ස්ථිර කරපු චමින්ද විජේසිරි අපේ ගරු මන්ත්‍රීතුමාටත් මේ අවස්ථාවේ ස්තුති කරමින්, විශේෂයෙන්ම මේ ගෙනාපු යෝජනාව ගරු ඇමතුමා රටේ වීගොවියා ආරක්ෂා කරනවා වගේම මේ කුඩා මෝල් හිමිකරුවන් අපි ආරක්ෂා කරොත් මම ඉස්සෙල්ලා කිව්ව ආකාරයට අපිට මේ පාරිභෝගිකයට අවශ්‍ය කරන විදියට සහල් ටික සහන මිලකට ලබා දෙන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම ගරු මහින්ද අමරවීර ඇමතුමා, මම හිතන්නේ ඔබතුමා වනජීවී ඇමතුමා විදියට පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇවිල්ලා ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලු දෙනාම කැඳවලා එදායේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තිබුණු අලුමිනිස් ගැටුමට වගේම වනජීවී තිබුණු ප්‍රශ්න විසඳන්න බොහොම සාධාරණව විසඳුම් ලබා දුන්නා. ඒ වගේම තමයි ඔබතුමා කෘෂිකර්ම ඇමතුමා විදියටත් මේ අද පොහොර අර්බුදයට ඔබතුමා මැදිහත් වෙලා ගොවියා මේ යලකන්නේ මඩ වැඩ කරනකොට පොහොර ටික ලබා දෙන්න කටයුතු කරා. ඔබතුමාට ඒ සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ හාල් කිලෝ 10 ලබා දෙන වැඩසටහන තුලදී රට පුරා කුඩා මෝල් 700කට වැඩි සංඛ්‍යාවක් තියෙද්දී විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඩා මෝල් 80කට වැඩි ප්‍රමාණයක් තියෙද්දී මෝල් 24ක් වගේ ගණනක් තමයි තෝරා ගත්තේ. ඔබතුමා කිව්ව දේ හරි. ඒක උනේ ගරු ඇමතුමා 20-21 වර්ෂයේ දිසාපතිවරුන්ට මුදල් වෙන් වුණා වී කිලෝ එකක් හාල් බවට පරිවර්තනය කරන්න රුපියල් 8ක් ලබා දෙනවා කියලා. හැබැයි මේක රුපියල් 4යි ගෙව්වේ. ඒතර මේ තුලින් අර අනිත් මෝල් වලට දරා ගන්න බැරි වුණා. ඒ මෝල් වහන්න සිදු වුණා. ඉතින් ඒ මෝල් මේ පාර ඒ අයට මේ අවස්ථාව ලැබුණේ නෑ ගරු ඇමතුමා. ඉතින් ඒ නිසා ඒක ඇත්තටම මේ කුඩා මෝල් හිමිකරුවන්ට වෙච්ච අසාධාරණයක් ඒ අය විහිං කරගත්ත දෙයක් නෙවෙයි. රජයේ විසින් කිව්වා වී කිලෝ එකක් හාල් බවට පරිවර්තනය කරන රුපියල් 8ක් ලබා දෙනවා කියලා. ලබා දුන්නේ රුපියල් 4යි. ඉතින් ඒ සම්බන්ධව මම හිතන්නේ ඔබතුමා මේ දැනුවත් වෙලා සොයා බලලා ඊළඟ වාරෙදිත් ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා එයාට තත්ත්වය ලබා දෙන්න කියලා
මම හිතනවා. අපිට විනාඩි 2ක් කාලයක් තියෙනවා.
හරි. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ගරු ඇමතුමා, දැන් මේ මේ වැඩසටහන මං හිතන්නේ අද අපේ රටේ මේ කුඩා මධ්‍යම මෝල් හිමිකම් අපේ හර්ෂසිල්ල මැතිතුමා ආරම්භ කරපු මේ ශක්ති වැඩසටහන මං අවසන් කරනවා. පහුගිය යහපාලන රජයේදී ක්‍රියාත්මක කරපු එක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ආපු ගමන්ම ඒ හිටපු අධ්‍යක්ෂක මණ්ඩලය විසුරලා අලුතෙන් වෙනම කණ්ඩායමක් පත් කරා. අන්න ඒ තුලින් තමයි මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න බැරි වුණේ. ඉතින් ඔබතුමාට පුළුවන් ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වලා මේ කරගෙන ගිහිපු හොඳ වැඩසටහන ඇයි මේක අසාර්ථක වුණේ කියන එක පරීක්ෂණයක් පවත්වලා එහෙම කරපු අයට මං හිතන්නේ නීතිමයට අසු කරලා මේ සම්බන්ධව දැඩි ලෙස ක්‍රියාත්මක කරන්න කියලා මම යෝජනා කරමින්.
What's the point of order?
My name was mentioned. Can I have a point of order, please?
Yes.
Point of order. The name සඳහන් කරපු නිසා මේ නෙල්සන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අත වශයෙන්ම ඇමතුමා ඔබතුමා දන්නවා අපි ඔය ලොකු මුදලාලිලත් එක්ක ගැටෙන්න තමයි ශක්ති ව්‍යාපාරය හැදුවේ. ඒ ශක්ති ව්‍යාපාරය හදලා අපිට පුළුවන් වුණා පළවෙනි කන්නේම 3ක 4ක විතර මාකට් ෂෙයාර් එකක් අල්ලගන්න.
That's not a point of order.
No, because එතන හරි එතකොට දැන් මෙතන මේක ඔබතුමාලාගේ ආණ්ඩුව වෙනස් වුණාම ඒක නැවැත්තුවා. ඒක නැවැත්තුවාම නැවතත් සාල් මිල ඉහළ ගියා. අපි දන්නක කඩාගෙන වැටීමකට භාජනය වුණා. දැන් මේකේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කරා. අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කළා, අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරා. අලුත් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නොයෙකුත් දේවල් කරා. එතකොට අපේ ශක්ති කියන නමටත් මේක කැළලා. ඉතින් මම ඔබතුමාගෙන් මෙතුමා කියපු දේ එන්ඩෝස් කරලා ඔබතුමාට කියනවා මේ ශක්ති නම අපේ සන්නාමය කිසි විදියකට දූෂණය වෙන්න දෙන්න එපා. මේක කරේ කවුද කියලා හොයලා බලලා ඒ කරපු පුද්ගලයන්ට විරුද්ධව දඬුවම් කරන්න කියලා.
මුල අසනාරුට මන්ත්‍රමනේ එතුමා කියපු ප්‍රශ්නය පිළිබඳව මම ඇත්තටම මේ නෙල්සන් ඇමතුමාගෙන් ඉස්සරත් ඉල්ලා සිටියා. මේ තියෙන වැඩපිළිවෙල වාර්තාව අපිට කවුරුණත් හොඳ වැඩපිළිවෙලක් ආරම්භ කරොත් අපි ඒක ඉස්සරහට ගෙනියන්න ඕනේ. මම හැමදාම හිතන දේ ඒකයි. ඒක ඔබතුමා ආරම්භ කරපු අර ඇම්බියුලන්ස් වැඩපිළිවෙල අපි හැමදාම අගය කරනවා. ඒක අපි කොයි වෙලාවකවත් එදත් විවේචනය කරන්නේ නැහැ, අද විවේචනය කරන්නේත් නැහැ. ඔබතුමා මේ වැඩසටහන පිළිබඳව මම සම්පූර්ණ අධ්‍යයනය කරනවා. ඒ වගේම මේ පිළිබඳව පරීක්ෂණයක් කරනවා. මේක වැරද්දක් වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කරගෙන ඉස්සරහට ගෙනියනවා. ඒ වගේම කවුරු හරි මේක හිතාමතා වැරද්දක් කළා තියෙනවා නම් ඒ අයට දඬුවම් ලබා දෙන්නත් පසුබට වෙන්නේ නැතේ කියන එක
සඳහන් කරනවා. කරෝ නෙල්සන් මන්ත්‍රීතුමා.
ගරු මුලාසන් සභාපතිතුමනි, ඒ වගේම අවසාන වශයෙන් ගරු ඇමතුමා, දැන් මේ කන්න අවසන් වෙනකොට වී මිලදී ගන්න අදාළ බැංකු වලින් මේ ණය පහසුකම් ලබා දෙන්නේ රටේ තියෙන අර එක පැලන්තියක ඉන්න මෝල් කීපයකට විතරයි. එතකොට විශේෂයෙන්ම ඔබතුමා මැදිහත් වෙලා මේ සම්බන්ධව මේ පහසුකම ඒ ඉල්ලන ඒ සුදුසුකම් තියෙන කුඩා මෝල් හිමිකරුවන්ටත් ලබා දෙන්න තන්න අවසන් වෙලා අස්වැන්න නෙලනකොට තමයි මේ ණය පහසුකම ලබා දෙන්න වෙන්නේ. එතකොට මේ
ඔබතුමාගේ කාලය අවසන්
ආයතන පමණක්
සීම මහපරිමාණ මෝල් හිමියන්ට කියලා විශේෂත්වයක් දක්වලා නැහැ. ණය පොලියේ වැඩිවීමක් තියෙනවා. සියලුම මෝල් හිමියන්ට එකම මට්ටම් පොලි අනුපාතයකට තමයි ණය ලබා දෙන්න කටයුතු කළේ. විශේෂත්වයක් කාටවත් දක්වන්නේ නැහැ දැන්.
බොහොම ස්තුතියි මතුම.
අවසාන කරනවා ගරු ඇමතුමා, දැන් ඒ අදාළ බැංකු ඉල්ලපු ගමන් අර එක පැලන්තියකට ටක් ගාලා මේ ලෝන් එක ලබා දෙනවා. එතකොට කුඩා හා මධ්‍යම පරිමාණයේ ඉන්න මෝල් හිමිකන්ට වී ගන්න තියෙන නියමිත කාලයේ පහු වෙලා තමයි මේ ලෝන් එක දෙන්නේ. එතකොට වී මිල නැවතත් පාලනය කරන්නේ අර ඉහළ පන්තියේ ඉන්න මෝල් කීපයක් විතරයි. ඉතින් ඒ නිසා මේ ලෝන් එක ලබා දෙනකොට අර අයට දෙන පහසුකම් වගේම මේ කුඩා මෝල් හිමිකන්ටත් ලබා දෙන්න කටයුතු කරන්න කියලා යෝජනා කරමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුමත්තමා. අන්‍යාය පත්‍ර විෂයාංක 3 යෝජනා සභාව එකඟද? පම්ස්තුදේ. න්‍යාය පත්‍ර විෂයාංක 4 ගරු රාජිකා වික්‍රමසිංහ මැතිතුමනි.
මුලාසන අරුණ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දවසේ දරුවන්ගේ සෞඛ්‍ය අධ්‍යාපන සම්බන්ධ වැඩසටහනක් පාසල් මට්ටමින් ප්‍රචලිත කිරීම, විස සහිත ආහාර පරිභෝජනයේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ළමුන් ආයු කාලයේ කෙටවීම මෙන්ම දරුණු රෝගාබාධවලට ලක්වීම සිදුවන බව විවිධ ආයතන විසින් පෙන්වා දී ඇති හේයින් පෝෂදායි ආහාර ලබා ගැනීම තුළින් ශරීර සෞඛ්‍ය නිරෝගීව වර්ධනය කරගත හැකි බව අවබෝධ කරවිය හැකි පරිදි ළමුන්ගේ සෞඛ්‍ය අධ්‍යාපන සම්බන්ධ වැඩසටහන් සෞඛ්‍ය අංශ සමග ඒකාබද්ධව රජයේ විසින් සකස් කොට ක්‍රියාත්මක කරනු ලැබිය යුතුයයි මම පාර්ලිමේන්තුවේදී යෝජනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි කියන්න ඕනේ දරුවෝ කියන්නේ අපේ අනාගත බලාපොරොත්තු. ඉතින් දරුවා සෞඛ්‍ය සහ පෝෂණය අතින් ඉදිරියෙන් හිටියොත් තමයි දෙමව්පියන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් අපි හොඳ දෙයක් කරා කියලා අපිට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම දරුවාගේ පෝෂණය ගැන කතා කිරීමේදී මං හිතන්නේ දරුවා මව කුසට ආපු දවසේ ඉඳලා විශේෂයෙන් මව අපි සතුටින් තියන්න ඕනේ. ඒ වගේ මවගේ සතුට හෝ දුක දරුවාගේ මානසික වර්ධනයට බලපානවා. අපි බොහෝ සමීක්ෂණ වාර්තාවල අහලා දැකලා තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන පරිදි සෑම 5 දෙනෙකුනේ 1 අයෙකුට මානසික අවපීඩනය කියන රෝගය ඇති වෙලා තියෙනවා මව්වරුන්ට. ඉතින් මේ තුලින් දරුවාට කොතරම් බලපෑමක් වෙනවද කියන එක අපි හොඳාකාරම දන්නවා. මේ නිසා මේ 20 වන විට සියලු රෝග අතරින් මානසික අවපීඩනය කියන රෝගය දෙවැනි තැනට පෑපෑමිලා තියෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වලා තියෙනවා. ඒ නිසා තමයි මං කිව්වේ දරුවාට පෙර මව දරුවාගේ පෝෂණය වෙනුවෙන් සෞඛ්‍ය වෙනුවෙන් ආරක්ෂා වෙනුවෙන් කොතරම් මව ආරක්ෂා කරගත යුතුද මව ආරක්ෂා විය යුතුද මව දැනුවත් විය යුතුද කියන එක අපි සිතා බැලිය යුතු වෙනවා. සහ දරුවා සහ මව සහ මුළු පවුලම පියා මේ සියලු දෙනා අපි දැනුවත් කර යුතු වෙනවා මව ගැබිනි සමය සිටින විට මවට සතුට සහ ඒ අවශ්‍ය පසුබිම අපි මවට ලබා දිය යුතු වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපේ දරුවගේ අධ්‍යාපනයට සහ බුද්ධි වර්ධනයට මේ මවගේ යම් අපහසුතාවයකට මවපත් වුණොත් දරුවටත් ඒ ආකාරයෙන්ම බලපානවා. ඒ නිසා අපි දරුවාව ආරක්ෂා කරගන්න නම් දරුවා සෞඛ්‍ය පෝෂණය අතින් දැනුවත් කරගන්න නම් අපි මව කුසෙන් දරුවා බිහි වුණ දවසේ මව කරන ක්‍රියාකාරකම් තුලින් වගේම දරුවා ප්‍රථමව සමාජගත වෙන්නේ මවගේ තුරුලෙන් මිදුණට පස්සේ පෙරපාසල හරහා. ඒ පෙරපාසල තුලින්ම අපි දරුවා දැනුවත් කරන්නේ කොහොමද කියන එක මවක් විදිහට සහ ගෙදර පවුලක් විදිහට වගේම පෙරපාසල තුලින්ද අපි දරුවා දැනුවත් කිරීම ආරම්භ කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට මං හිතන්නේ දරුවට මේ සියුම් ක්‍රියාකාරකම් තුලින් සහ දැනුවත් කිරීම තුලින් හුරු කිරීම තුලින් දරුවට ඒ අවබෝධය නිරාසයෙන් ලැබෙනවා වගේම ඊට පස්සෙ අධ්‍යාපනයේ තුලින් දරුවට નિરાයාසයෙන්ම ඒ කියන්නේ දැනුවත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි දරුවට දෙන්න ඕනේ සැපද සහ පහසුකම්ද කියන කාරණේ අපි සිතා බැලිය යුතු වෙනවා. දරුවට සැප දෙන්නට පෙර පහසුකම් සැලසීම තුලින් තමයි දරුවා යම් ආකාරයකින් හොඳ මට්ටමකින් දරුවා පෝෂදායි සෞඛ්‍ය දරුවෙක් බවට පත් කරන්න පුළුවන් වෙන්නේ. අපි නිරන්තරයෙන්ම මේ ගැන වාද විවාද කරනවා, කතා බහ කරනවා. හැබැයි ක්‍රියාත්මක වීම ඉතාම අඩුයි. මේ කාරණේ දෙමව්පියන්ට සහ දරුවන්ට අදාළව සලකා බැලිය යුතුයි. සාමාන්‍යයෙන් දෙමව්පියන් උත්සාහ කරුන් ලබන්නේ දරුවට පහසුකම් දීමට. එහෙත් එම ලබා දෙන්නා වූ පහසුකම් ඉතා නරක විදියට දරුවා පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා දරුවට සැප පහසුකම් ලබා දෙනා වගේම හොඳ නරක සහ ඒ ක්‍රියාකාරකම් සහ අපි ආහාර භුක්ති විඳින ආකාරය පවා දරුවට අපි කියා දිය යුතු වෙනවා. මොකද අපි ඉන්න යුගය දැන් අපි මේ සමාජගත වෙනකොට අපි පාසල් අධ්‍යාපනයේ ලබනකොට තිබ්බ පසුබිම ඒ වටපිටාවේ ආර්ථික පසුබිම නෙමෙයි දැන් තියෙන්නේ. මොකද අපිට මතකයි අපි වෙල් එළියේ දුහලා පැනලා ඇවිදලා ගහකින් වැටෙන පළතුරු ගෙඩියක් අහවුල කාලා අපි ඒ පෝෂණය වුණා. හැබැයි දැන් දරුවන්ට එහෙම නැහැ. දැන් දරුවන් තියෙන්නේ අධ්‍යාපනයට මුල් තැන දීලා තියෙනවා. දරුවට කුඩා කාලයක් නැහැ ක්‍රීඩාවට නිරත වෙන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා දරුවට කෑම එක දෙන පවා උදේ ඉතින් මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක දෙමව්පියෝ හිතන්නේ වැඩියෙන් ඒ ගැන. ඒ හින්දා කඩෙන් යම් දෙයක් ආහාරයක් අරන් දීලා තමයි දරුවාගේ කුස පුරවන්න හදන්නේ. එහෙම නැතුව අපි දරුවා ගැන මීට වඩා අපි සිටිය යුතු වෙනවා. ආර්ථික වශයෙන් අපි මොන අමාරු තැනක හිටියත් අපි සල්ලි ගොඩ ගහලා මුදල් ගොඩ ගහලා තිබ්බත් අපිට දරුවා යම් රෝගයකට සහ ආර්ථික පෝෂණයෙන් අඩු දරුවෙක් වුණොත් අපිට විශාල ප්‍රශ්න ගැටලු වලට සහ අපේ ආර්ථික වශයෙන් අපි අමාරු තැනක ඉන්නකොට සෞඛ්‍ය වෙනුවෙන් දරුවට විශාල මුදලක් වැය කරන්න වෙනවා. ඒ නිසා තමයි මේ යෝජනාව මම ඉදිරිපත් කරන්න ගත්තේ. උදාහරණයක් විදිහට මම පෙන්වා දෙන්න කැමති අපේ රටේ මන්දපෝෂෙන් පෙළෙන කුෂ දරුවන් වැඩිම සංඛ්‍යාවක් ඉන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 4573ක්. ඒක මාධ්‍යයන් වගේම නොයෙකුත් ලේඛනවල පෙන්වා දීලා තියෙනවා. ඒ ප්‍රතිශතයක් විදිහට 24.5% වෙනවා වගේම අවුරුදු 5ට අඩු මන්දපෝෂයෙන් පෙළෙන උග්‍ර කුෂ කෙට්ටු දරුවන් සංඛ්‍යාව 598ක් වෙනවා. ඒක 13.5% වෙනවා. ඉතින් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් තියෙන රටට බත සපයන දිස්ත්‍රික්කයේ දරුවෝ මේ තරම් කුෂ සහ මන්දපෝෂයෙන් අඩු දරුවන් සංඛ්‍යාවක් ඉන්නෝ කියන්නේ තාම කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා අපි සියලු දෙනාගේ බලාපොරොත්තු සහ රටේ අනාගතය මං හිතන්නේ රැඳිලා තියෙන දරුවන් මත. ඒ නිසා අපි දරුවන් ගැන මීට වඩා අවධානය යොමු කළා. අපි පෙරපාසල් මට්ටමින් ගම් මට්ටමින් මේ සියලු දේ තුළ දරුවා ආහාර ලබා ගන්න ඕන ආකාරයේ ආහාර ලබා ගත යුත්තේ මොනවද කියන එක අපි දරුවාට ඉතාම සියුම්ම ආදරණීයව පැහැදිලි කරලා දිය යුතු වෙනවා. ඒ නිසා මේ ගැන හැමෝම අපි දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු වෙනවා. මොකද දරුවේ පෝෂණයෙන් අඩු වෙලා මන්ද පෝෂණේ தත්ත්වයට එනවනම් ඒක බලපාන්නේ දෙමව්පියන්ට. ඒ නිසා දෙමව්පියෝ විදිහට අපිට මොන ප්‍රශ්න ගැටලු තිබ්බත් අපි දරුවාට මේ කාලවකවානුවේ මුල් තැන දිය යුතු වෙනවා. ඒ නිසා මං යෝජනා කරන්න විශේෂයෙන්ම පෙරපාසලේ ඉඳලා පාසල් දක්වා එක වසර ඉඳලා උසස් පෙළ දක්වා ඒ තරුණ දරුවෝ වගේම කුඩා දරුවන් අපි දැනුවත් කිරීම තුළ අපිට අධ්‍යාපනය වගේම සෞඛ්‍ය සමෘද්ධිය මේ සියලු ආයතන ඒකාබද්ධ කරමින් වැඩසටහනක් ක්‍රියාත්මක කළා. දරුවා දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරලා අපි මේ මන්ද පෝෂණය කියන එක අපේ රටෙන් තුරන් කරලා කුෂ දරුවන් කියන එක අපේ රටෙන් තුරන් කරන්න පුළුවන් නම් රටක් විදියට අපි ජයග්‍රහණය කරා කියන සතුට අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. මොකද අපි සියලු දේ කරන්නේ දරුවන් වෙනුවෙන්. රටේ ආර්ථිකයට මේ සියලු දේ බලපානවා. අපේ පවුලේ ආදායමෙන් වැඩි කොටසක් දරුවන්ගේ සහ ගෙදර අයගේ සෞඛ්‍යයට වැය කරන්න සිද්ධ වෙනවා නම් ඒක රටේ ආර්ථිකයට වගේම ගෙදර ආර්ථිකයටත් දැඩිය බලපානවා වගේම මානසික නිදහස සතුට මේ සියල්ල නැතිවීම තුළ තවත් අපි සෞඛ්‍ය වශයෙන් දුර්වලතාවයට පත් වෙනවා. ඒ නිසා තමයි මේ කාල වකවානුවේ අපි විශේෂයෙන් මම මේ යෝජනාව ඉදිරිපත් කරේ. දරුවා ගැන මීට වඩා අවධානය සහ පවුලක් විදිහට දරුවා සුරකින්න ඕනේ කොහොමද, පෙරපාසල් ගුරුවරිය දරුවාට අවධානය යොමු කරමින් තමන්ගේ ආහාර රටාවට දරුවා යොමු කරන්නේ කොහොමද, පාසල්
අධ්‍යාපනයේ
කාලය තුල ගුරුවරයා හරහා දරුවා මේ සෞඛ්‍ය වශයෙන් පෝෂණය කරන්නේ කොහොමද, පෝෂණයට මගපාදන්නේ සහ ඒවට නිසි ආකාරයෙන් සියුම් දරුවා යොමු කරන්නේ කොහොමද කියන එක අපි මනාව පැහැදිලි කළ යුතු වෙනවා. එහෙම නැතුව අපි හැමදාම යෝජනා ඉදිරිපත් කළා, හැමදාම අපි දරුවෝ ගැන කතා කළා, රෙඩලොක් දුක් ගැන කතා කරලා කතා කිරීම තුළ ක්‍රියාත්මක වීමක් නැත්තම් අපි මේ ත්‍රිත්‍ර පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලය ගැන අපිට කනගාටු වෙන්න වෙනවා. එහෙම කනගාටු වෙන්නේ නැතුව අපිට රජයක් විදියට හරි මේ වගකීම අරගෙන සියලු ශේෂ්ත්‍රයන් ඒකරාශී කරමින් අපේ රටේ අනාගත පරපුර සුරකින්න අපි සියලු දෙනා එකට එකතු වෙලා කටයුතු කරමු කියන එක මතක් කර සිටිමින් යෝජනාවක් විදියට මේ ක්‍රියාත්මක කරන්න අදාළ අංශවලට අදාළ අමාත්‍ය තුමන්ලාට ඒකරාශී කරගනිමින් තව නොයෙකුත් අදහස් විවිධ වූ අදහස් තියෙන්න පුළුවන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී, දැනුවත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මේ තියෙන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ MOH හරහා ඒ වගේම අපේ පාසල් ලේකම් කාර්යාල හරහා පෝෂණ වැඩසටහන් මේ සියලු දේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඊට වඩා පුළුල්ව සියුම්ව දරුවාගේ මනසට ඇතුල් කරන්න පුළුවන් නම් මේ වැඩසටහන තුළින් දරුවා ශක්තිමත් දරුවෙක්, පෝෂදායි දරුවෙක්, සෞඛ්‍ය සම්පන්න දරුවෙක් ලබා ගන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තියෙනවා. එනිසා ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න රටේ පුරවැසිය විදියට අපි සියලු දෙනාට වගකීමක් තියෙනවා. මේ කාලවකවානුවේ අපි දන්නවා අද අපිට ගුවන් විදුලි ඉදිරිය වාඩුණත් රූපවාහිනී ඉදිරිය වාඩුණත් පත්‍රයක ගත්තත් කොතරම් දරුවෝ අසරණ වෙලා ඉන්නවද උදව් උපකාර ඉල්ලනවද කියන එක අපි හොඳාකාරවම දන්නවා. මේ සියල්ලටම හේතුව නොදැනුවත්කම හා දරුවා නිසි ආකාරයෙන් පෝෂදායි ආහාරයෙන් මොකද්ද ඒ ආහාරයට හුරු වෙන්නේ කොහොමද කියන එක අවබෝධයෙන් ක්‍රියාත්මක අවබෝධයෙන් කතා කරලා පෙන්නලා දෙන්න නිසි ක්‍රියාමාර්ගයක් නොමැති වීම තුළ තමයි මේ ප්‍රශ්නවලට අපි හැමෝටම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න සියලු දෙනා ඒකරාශී වෙන්න රටේ අනාගත පරපුර වෙනුවෙන් කියන එක යෝජනාව ඉදිරිපත් කරමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.
මමත්ම ස්තුතියි. ගරු සමන්ප්‍රිය හේරත්නතුමා.
ස්තුතිවන්ත වෙනවා මුලාසන අරුඩ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම රාධිකා වික්‍රමසිංහ මැතිණිය. කාන්තාවක් විදිහට මම හිතනවා අද දිනේ ගෙනාපු යෝජනාව මම ස්ථිර කරමි. ඇත්තටම දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු යුතු කාලයක් විදිහට තමයි මම හිතන්නේ එතුමියගේ අදහස් දැක්වීම කරේ. අපි අද මුදල් මත සියල්ල තීරණය කරන සමාජයක්. ඒ වගේම අපි මුදල් පසුපස හඹා යන සමාජයක්. ඒ වගේම විවෘතාර්ථික රටාවත් එක්ක මම හිතනවා අපේ තියෙන බොහෝ නිදහස අද නැති වෙලා තියෙනවා මේ තියෙන ආර්ථික රටාවත් එක්ක. ඒ වගේම ජීවත් වීමේ ඒ තියෙන අයිතිය පවා බොහෝ වෙලාවට මේ තියෙන ආර්ථික රටාවත් එක්ක අපේ ඇහිලා තියෙනවා කියන කාරණේ අපි සිහිපත් කරන්න ඕනේ. දැන් අපි දන්නවා ඉස්සර අතීතයේ අපි කතා කරපුවාම අපිට එහෙම ප්‍රශ්න තිබුණේ නැහැ. අතීතයේ තිබුණේ අපිට බොහොම සරල අපිට අවශ්‍යතාවයක්. එතකොට ඒ සරල අවස්ථාවෙන් එක්ක අපි හැම වෙලාවෙම අපේ දරුවා බලා ගන්න gedara hitiya ආච්චි නැත්තම් සීයා. අද එහෙම සමාජයක් අපිට දකින්න නැහැ. විශේෂයෙන්ම අපේ gedara අපේ අම්මට උපදෙස් දෙන්නේ gedara ඉන්න වැඩිමහල්ම කාන්තාව විදිහට අපේ gedara ඉන්න කිරියම්ම නැත්තා අත්තා. ඒ වගේම අපි දන්නවා ඉස්සර දරුවේ කඩද්දි ඒ දරුවට නිශ්චිත කාල සීමාවේ රත කාලකේ දෙන්න ඕන කියලා කියන්නේ gedara ඉන්න කිරියම්ම. කිරියම්ම වෛද්‍යවරියක් බවට පත් වුණා. ඒ වගේම ගෙදර හිටපු අත්තා වෛද්‍යවරයෙක් බවට පත් වුණා. ඉතින් ඒ වෙලාවේ දැන් අද වගේ අපි වුණාක් හෙම්බිරිස්සාවක් කැස්සක් ඇහුණා අපි කෙලින්ම දොස්තර මහත්තයා ගාවට තමයි අපි දරුවා අරගෙන දුවන්නේ. ඉතිහාසෙම තිබුණ නැහැ. එදා දන්නවා කිරියම්ම දැනගෙන හිටියා නිශ්චිත වශයෙන්ම මේ අඬන්නේ අහවල් ලෙඩේ හැදිලා ඒ හින්දාන් අර අහවල් ගහේ තියෙන පස්පංගෝ තම්බලා දීපං කියලා කියනද අපේ ගෙදර කිරියම්මට දැනුවත් භාවයක් තිබුණා. තිබුණේ විශ්වවිද්‍යාල දැනුම නෙමෙයි. ඒ තිබුණේ සමාජ භාවිතේ. ඒ සමාජ භාවිතය තුළ තමයි ගෙදර හිටපු අම්මට අවශ්‍ය උපදේශය ලැබුණේ. ඒ අනුව ගෙදර හිටපු ඒ දරුවාට අවශ්‍ය පෝෂණය ලැබුණේ ඒ කිරියම්මගෙන්. අම්මට හදලා දෙන්න ඕන මොනවද? උදේ කෑම වට්ටෝරුව මොකද්ද? දවල්ට දෙන කෑම වට්ටෝරුව මොකද්ද? ඒ වගේම හැන්දෑවට දරුවාට දෙන්න මොකද්ද කියන කාරණේ සම්බන්ධයෙන් කිරියම්මගේ මහා විශාල පුතුල දැනුමක් තිබුණා. අදේ සමාජය අපිට දකින්න නැහැ. ඉතින් මේ සමාජයට මොකද්ද උනේ කියන කාරණේ සම්බන්ධයෙන් මම හිතනවා අද විවිධ අමාත්‍යස් දැන් ළමාහා කාන්තා සම්බන්ධයෙන් අමාත්‍යංශයක් වෙනම තියෙනවා. ඉතින් අද අපි බොහෝ වෙලාවට අපි කතා කරන්නේ අද පන්ත පෝෂණය ගැන කතා කරනවා. විපක්ෂ නායකතුමා අයියේ මම ප්‍රශ්නයක් ඇහුවා 1977 ඉඳලා 89 වෙනකම් මම හිතා එතුමාගේ පියා හිටියේ වෙලාවේ අග්‍රාමාත්‍ය රබාට පත්ලා අවුරුදු 5ක් ගියා ජනාධිපතිවරයා වසින් ආර් ප්‍රේමදාස මහත්තුමා. එතුමා කියනවා ඒ වෙලාවේ ජනගහන 1977 1 කෝටි 40 ලක්ෂය. ඒ 1 කෝටි 40 ලක්ෂයෙන් 43 ලක්ෂය එතුමාගේ පියා කන්න දුන්නා කිව්වා. එතකොට 1 කෝටි 40 ලක්ෂයෙන් 43 ලක්ෂයක් ඉස්කෝලේ යන දරුවෝ. මම මේ තර්ක ඇත්තටම මන් දන්නේ කොහෙන් මේ 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 ගේන තර්කද කියලා. ඉතින් ඇත්තටම අපි මන්දපෝෂයෙන් පෙළන දරුවන්ට කන්න දෙන එක නෙමෙයි අපි කරන්න ඕනේ. අපි කරන්න ඕනේ ඒ මොකද්ද මේ කාරණේට හේතුව? අපේ ලංකාව තුර ජීවත් වෙන කිසිම දරුවෙක් මන්දපෝෂණයෙන් පෙළිය යුතු නැහැ. අපේ ගරු සභාපතිතුමනි. මන්දපෝෂණයෙන් පෙළිය යුතු නැහැ. අපි ඊටාත්ම අපිට තිබිත් අපුණ තිබ දේශීය ආහාර වට්ටෝරුවක්. ඒ දේශීය ආහාර වට්ටෝරුව අපි අධ්‍යයනය කරලා තියෙනවා. අද මේ තාක් දක්වා කියන කාරණේ සම්බන්ධයි අපි පසුවිපරමක් කරන්න ඕනේ. එහෙනම් එදා ඉඳලම අපි හැම වෙලාවෙම ගත්තේ වැරදි දේවල්. ඒ වැරදි දේවල් අපි ඌරුවට අරගෙන අද අපි මේ විනාශයන් කරගෙන අද අපිම විඳවනවා. ඒකයි මේ වෙලා තියෙන්නේ. අපි සංඛ්‍යාලයකින් ඉදිරිපත් කරනවා අපේ මන්දපෝෂණයේ මෙච්චර සංඛ්‍යාවක් ඉන්නවා. මෙච්චර සංඛ්‍යාවක් මන්දපෝෂණයෙන් පෙළෙනවා කියලා අපේ රටේ එහෙම මන්දපෝෂණයෙන් පෙළෙන අවස්ථාවක් නැහැ මං කියන්නේ. අපේ කිසිම දරුවෙකුට මන්දපෝෂණයෙන් පෙළෙන අවස්ථාවක් නැහැ. හොඳට පලාගහක් හැදෙන රටක්. ඒ වගේම අපි කැඳ වීදුරක් බීපු జాතියක් අපි යන්න ඕන එතෙන්ට. අද අපි ගිහිල්ලා තියෙන්නේ එතෙන්ට මේ අපි අද ගිහිල්ලා තියෙන්නේ කැලේට. ඒකයි මේ ප්‍රශ්න වලට තියෙන
ප්‍රධානම අද සේතු සාධක වෙලා තියෙන එක. එහෙනම් අපි නවීන තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. ලෝක විශ්ව ගස් ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා. එක බොත්තමක් එබ්බුසරින් ලෝකේ තියෙන හැම තොරතුරක්ම අපේ දෙපාපාම වලට ගෙන්න ගන්න පුළුවන්. හැබැයි අපි තාක්ෂණයත් එක්ක ගිහිලා තියෙන්නේ වැරදි පැත්තකට කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. එහෙනම් කවුරුවත් මේ කාගෙත් උපදෙස් අවශ්‍ය නැහැ. වෛද්‍යවරුන්ගේ උපදෙස් අවශ්‍ය නැහැ. කෑම වට්ටෝරු මෙන්න මේ උදේට මේ දරුවට මේ වගේ කෑම වේලක් දෙන්න කියන්නේ. ඒක තිබුණා අපේ ඉතිහාසයේ ඥානය තුලින් අපේ පැවැත්ම තුලින් ඒවා අපි උකහාගෙන ආවා. ආන්ගේ සමාජයේ මොකද්ද එදා සමාජයේ මොනවද ඒ දරුවාගේ පෝෂණය වෙනුවෙන් කරේ කියන කාරණේ විතරයි අද අපිට අධ්‍යයනය කරලා බලන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඒ කාරණා කරුණු කාරණා ගණනාවක් කියන්න තිබුණත් මගේ වේලාව අසන් වීම නිසා අපේ රාජිකා වික්‍රමසිංහ මැතිණිය ඉතාමත් හොඳ යෝජනාවක් කරේ කාන්තාවක් විදිහට ඇත්තටම එතුමිය විශාල සටනක් කරනවා ඒ වෙනුවෙන්. ඉතින් අපේ කෝකිලා ගුණවර්ධන මැතිණිය සියලු දෙනාම හොඳ කාන්තාව පිරිසක් මේ පාර්ලිමේන්තුව තුළ ඉන්නවා. එතුමියලා නිතර මේ ගැන කතා කරනවා. ඉතින් අපේ සහයෝගය ඒ වෙනුවෙන් මේවා කතා කරනවා විතරයි අපේ යන් අර තියෙන පරණ කිරියම්මගේ අත්තගේ ඥානය නැවතත් ගෙනල්ලා අපේ දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් යොදවන්න කියන ඒ යෝජනාවත් මම කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධව තුමාට ස්තුතිවන්ත වෙමි. මම නිහන්නවා. බොහොම ස්තුතියි.
ඔහොමත් ස්තුති ගරුමන්තම. ගරු ඩයනා ගමගේ මෙත්‍රිය. ගරු ප්‍රේමලත් සිද්දලවත්ත මෙතුමා.
ස්තුති සභාපතිතුමනි. ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා රජිකා වික්‍රමසිංහ මැතිණියටත් සමන්ප්‍රිය හේරත් ගරු මන්ත්‍රීතුමාටත් යෝජනාව ගෙනීම සහ ඒ යෝජනාව ඉතාම වැදගත් යෝජනාවක් ස්ථිර කළා මේ පාර්ලිමේන්තුවේ යොමු කිරීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ අදාළ යෝජනාව ඉතාමත් පුළුල් යෝජනාවක්. මේ සෞඛ්‍ය දරුවන්ගේ සෞඛ්‍ය කියන කාර්යය සම්බන්ධයෙන් බැලුවාම මෙය ශාරීරික සෞඛ්‍ය වගේ මානසික සෞඛ්‍යත් වැදගත් ගරු සභාපතිතුමනි. මේ සියල්ලම අපිට සමවර කරගන්න පුළුවන් වෙන්නේ මට පූර්වේ කතා කරපු සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීතුමා කතා කරපු විදිහ අර පෙර අපේ තිබිච්ච ඒ ඓතිහාසික ඒ විශ්ෘත අපේ විශාල පවුලත් එක්ක ආපු ක්‍රමවේදත් එක්ක අපි කවුරුත් දන්නවා අද ක්‍රමක්‍රමයෙන් මේ කාරණා අපෙන් ගිලිහිලා තියෙනවා. නමුත් මූලික දැනුම ලබා දෙන ආයතනය වෙලා තියෙන්නේ දැන් පාසල. එතකොට මේ අදාළ දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කරනකොට සෞඛ්‍ය ඔසවා තබන්න පාසල් තුල යම් ආකාරයේ ක්‍රමවේදයක් තිබීම යුතුයි. කොහොමද නාන්නේ කරන්නේ, කන්නේ බොන්නේ, අඳින්නේ පළඳින්නේ, ආහාර ගන්නේ, මේ සියල්ල පාසල තුලින් උත් මේ අදාළ අධ්‍යාපනය ලබා දීම කළ යුතුයි. ඒ එක්කම මේ ආහාර රටාව, ජීවන රටාව, අපි කොහොමද ආහාර ගන්නේ, මොන වගේ ආහාරද ගන්න ඕනේ. දැන් පිටිසීනි දැන් රූපවාහිනියක් වගේම මොනවහරි මාධ්‍යයක් ගත්තාම අද වැඩි හරියක් ප්‍රචලිත වෙන්නේ පිටිසීනි අඩංගු ඒ කාරණා තමයි වැඩි හරියක් ප්‍රචලිත වෙලා තියෙන්නේ. මේවා බොහොම අනගි ලෙස මේ අදාළ ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ මාධ්‍ය තුළ ගරු සභාපතිතුමනි පෙන්නුම් කරනවා. ඒ අදාළ සමාගම හරහා ඒ අයගේ වෙළඳාම කරගන්න ඒ අය කරනවා. ඉතින් අපිට ඒක වෙන දෙයක්. නමුත් අපි දන්නවා මේ මෑතකදී කරපු සංගණනෙන් ලංකාවේ 52% වගේ පිරිසක් යම් අන්තරාකාරයකට තත්ත්වයකට පත් කරලා තියෙනවා මේ සීනි කියන தත්ත්වය තුළ. ඉතින් එතකොට අපිට විශාල වශයෙන් මේ පිළිබඳව යම් පුරුද්දක් ඇති කරන්න වෙනවා. සීනි සම්පූර්ණ බැහැර කරන්න නෙමෙයි. නමුත් යම් පුරුද්දක්. දැන් මම දැක්ලා තියෙනවා ડોක්ටර් වන්නකු විශාල වශයෙන් මේ සම්බන්ධයෙන් කතා කරනවා මේ සීනි කියන කාර්ය සම්බන්ධයෙන්. මම අහලා තියෙනවා, මම කියවලා තියෙනවා මේ ලීගල් හෙරොයින් ඉස් සුගර් කියලා. අර නාකෝස් කියන මේ ටීවී ප්‍රෝග්‍රෑම් එකේ ඩ්‍රාමා සීරීස් එකේ බැලුවාම එක තැනකදී නාකෝස් කියනවා මේ ලීගල් ඉල්ලීගල් හෙරොයින් ලීගල් හෙරොයින් ඉස් සුගර් කියන කතාව. ඒ තරම් සමාජයට අහිතකරයි. ඒ නිසා පිටි සීනි කියන ද්‍රව්‍ය සම්බන්ධයෙන් භාවිතය සම්බන්ධයෙන් අපි කොහොමද මේ ආකාරයේ නියාමනයක් ඇති කරලා මේ සෞඛ්‍ය වර්ධනය අද අපේ පාසල්වල ගත්තාම එක ප්‍රශ්නයක් තමයි දෙමව්පියනුත් දරුවන් මේ සීනි කොච්චර කැවත් කමන්නේ දරුවෝ පිට කරනවා පිටි කොච්චර කැවත් කරනවා දරුවෝ සෙල්ලම් කරනවා. අද එහෙම වෙන්නේ නැහැ. අද දරුවන්ව පුළුවන් තරම් අධ්‍යාපනයට පොතපතටම යොමු කරනවා. එතකොට තමන් අධ්‍යාපනය තුල ඉස්සරහට යන තමා උදව් උපකාර කරන්න. හැබැයි බැලන්ස් මිනිස්සෙක් හදන්න මේ ක්‍රීඩාව කියන එකත් අත්‍යවශ්‍යයි. ඒකම ගරු සභාපතිතුමා මම විශ්වාස කරනවා. දැන් මම අපි ගොඩක් ලාට සමහර කාරණා කතා කරන්න කැමතියි. හැබැයි ලිංගික අධ්‍යාපනය කියන්නේ දරුවෙක්ගේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය දෙයක්. දැන් මම ලිංගිකත්වය ගැන මුලින්ම ඉගෙන ගන්නේ මගේ යාළුවාගේ. හැබැයි ඊට වැඩිය මම හිතනවා අර හතේ පොත කියලා පහුගිය කාලේ පුරාවටම කතා කරපු දෙයක් තිබ්බා.
තව විනාඩියක් කාලයක් තියෙනවා
තමයි. අපි විශ්වාස කරනවා මේ කාරණා සම්බන්ධයෙන් වුණත් මේ අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. අනික් කාරණේ මම කතා කරන මේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කරනවා වගේ මම විශේෂයෙන්ම කතා කරන කාරණයක් තමයි ඒ දරුවන්ට නිවැරදි ලිංගික අධ්‍යාපන දීමේ ක්‍රමවේදයක් අධ්‍යාපන තුල නිර්මාණය කරන වගේම දරුවන්ට හොඳ මානසික අධ්‍යාපනයක් ලබා දීමේ ක්‍රමවේදිකුත් තියෙනවා. මානසික සෞඛ්‍යයක් ඇති වෙන්න අධ්‍යාපන ක්‍රම දියුණු කරන්න. ඒක ඇති කරන්න පුළුවන් වෙන්නේ ඔය ක්‍රීඩාව, කලාකෘති, සාහිත්‍ය වගේ මේ ඉහළට ගිහිලා සුදු ෂර්ට් එකකට ටයි දාන ජොබ් වලට එහාට ගිහිල්ලා ඒවා වෙන්නම විතරක් දරුවෝ පෙළඹනට වඩා නාට්‍යයක් බලන්න, සාහිත්‍ය පොතක් පතක් කතා පොතක් කියවන්න, සාහිත්‍ය දැනුම ලබා ගන්න, අනෙක් විශේෂයෙන් පරාජය වෙන්න ඉගෙන ගන්න. දැත සමහරවිට දරුවන්ට පරාජය වෙන්න ඉගෙන ගන්න දරුවන්ට තේරෙන්නේ නැහැ. දැන් ආදරේදී පරාජය වුණොත් අනෙක් ආදරය පැතුගෙනම මරණ තත්ත්වයටපත් වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් නැහැ. ඒ නිසා මේ ඉතාම පුළුල් විෂයක්. විය යුතු කළ යුතු දෙයක් මොකද්ද? මේ දරුවන්ගේ සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය වගේම ශාරීරික සෞඛ්‍ය දෙකක්ම මේ දෙකම අධ්‍යාපනය තුලින් තමයි වෙනස් කරන්න පුළුවන්. එක පැත්තකින් මම දිගින් දිගටම මේ රටේ අධ්‍යාපනය උඩ ඉඳලා පල්ලෙහාටම ඉංග්‍රීසි වෙන්න ඕන කියන කාරණේත් එක්කම දිගින් දිගටම මම විශ්වාස කරනවා මේ සෞඛ්‍ය නගා සිටවන්න අධ්‍යාපන කාර්යභාරයක් තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබතුමී රජිකා වික්‍රමසිංහ මැතිණියගෙන අපි යෝජනාව සම්ප්‍රිය හේරත් මන්ත්‍රීතුමා මේ ස්ථිර කරපු යෝජනාව අද සම්ප්‍රිය හේරත් මන්ත්‍රීතුමාගේ ගමෙන් බොහොම දෙනෙක් ඇවිල්ලා බලන් ඉන්නවා එතුමායි කරපු කාර්ය. ඉතින් ඒ සියලුම දෙනා ඒ තුමාලා දෙනාට ස්තුතිවන්ත වෙමින් මේ මේ කාර්ය සඳහා මේ හතේ පොත ගෙනල්ලා මේ අධ්‍යාපන ක්‍රම වෙනස් කරලා සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, ශාරීරික සෞඛ්‍ය ඇති කරන මේ ක්‍රමවේදයක් ඇති කිරීම අපි කළ යුතුයි කියන කාර්යය මතක් කරමින් මම කියන්න බොහොම ස්තුතියි.
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට. ගරු ඩයනා ගමගේ මැතිණිය ඔබතුමාට විනාඩි 5ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මුලාසන උඩ මන්ත්‍රීතුමනි. ඇත්ත වශයෙන්ම අද දවසේ මේ ගෙනත් රාජිකා වික්‍රමසිංහ මැතිතුමිය ගෙනත් තියෙන යෝජනාව ඉතාමත්ම වැදගත්. මේ මොහොතේ මේ රටේ අද මේ පාසල් යන දරුවන් සහ රටේ ඉන සියලුම දරුවන් වෙනුවෙන් ගෙනත් තියෙන මේ යෝජනාව ඇත්ත වශයෙන්ම ඉතාමත්ම වැදගත් මේ මොහොතේ. ඒ වගේම සමන්ප්‍රිය හේරත් අපේ ගරු මන්ත්‍රීතුමා මේ ස්ථිර කිරීමෙන් එතුමාත් මේ සමග මේකට සහයෝගය දැක්වීමෙන් සහ අපේ කතා කරපු දොළවත් මැතිතුමත් මේකට සහයෝගය දැක්වුවා. මම කියන්න ඕනේ ඇත්තටම එතුමා කිව්වා වගේ ඇත්තටම මේ පසුගිය වර්ෂ ටිකේ අපිට තිබුණ ආර්ථික අර්බුදත් එක්ක විශේෂයෙන්ම ගිය වසරේ තිබුණ ආර්ථික අර්බුදයයි මේ රටේ තත්ත්වෙත් එක්ක මේ ආර්ථික තත්ත්වෙත් එක්ක මේ දරුවන්ගේ මන්දපෝෂණයේ ඉතාමත්ම ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක රටක් තුල දරු පරපුර කියන්නේ දරුවෝ තමයි රටක සම්පත. මේ රටේ රටට රජයට අපේ වගකීම මේ දරුවෝ කියන්නේ රජයේ වගකීමක්. ඒ හින්දා අපේ වගකීමක් මේ දරුවන්ගේ මේ මන්දපෝෂණ සහ මේ සෞඛ්‍ය තත්ත්වය ගැන හොයලා බලන එක ගැන අපේ වගකීමක්. එතකොට අපි මේක ගැන සම්පූර්ණයෙන්ම මේ වගකීම බාර අරගෙන මේ ඉන්න දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා ඉහළ මට්ටමකට ගෙන යන්න කරන්න ඕන වැඩ කොටසක් තියෙනවා රටේ. ඒ වගේම තමයි මම කියන්න ඕන පසුගිය වසරේ අපි දන්නවා මේ ආර්ථික මේ ප්‍රශ්නත් එක්ක 2013 වසරේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා ආහාර සහ කෘෂිකර්මාන්ත අංශයෙන් ඒ පිළිබඳව වාර්තාව අනුව මන්දපෝෂණය මගින් ගෝලීය ආර්ථිකය මත සමාජ ආර්ථික බලපෑම වාර්ෂිකව US ට්‍රිලියන 3.5ක් බව. ඉතින් මේ වගේ විශාල මේ 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 ආර්ථික අර්බුදයක් පවතිනවා මේක තුල මේ මේ රටේ මේ මේ අපේ මුළු ගෝලීයම දේවල් මේක ගත්තොත්. අනිත් එක තමයි අපි දන්නවා මේ රටේ 11%ක් පාසල් යන දරුවන්ගේ වයසේ ඉන්න පාසල් යන දරුවෝ 11%ක් මේ මේ පාසල් යන්නේ නැහැ දුප්පත්කම හේතුවෙන්. ඉතින් ඒක හින්දා අපි මේ දුප්පත්කම තුරන් කරන්න යම් කිසි වැඩ කොටසක් කරන්න ඕන. දොළවත්ත මැතිතුමා කිව්වා වගේ අපේ සෞඛ්‍ය විතරක් නෙමේ අධ්‍යාපනය තුල මම විශ්වාස කරනවා ලිංගික අධ්‍යාපනය අත්‍යවශ්‍යයි අපේ රටේ දරුවන්ට. අපි මේ පහුගිය කාලේ දැක්කා මේ අහිංසක දරුවන් අමාරු වෙట్లా තියෙන විදිහ. මේ ලිංගික අධ්‍යාපනය මේක ගැන දැනුවත්කමක් නොමැති වීම තුල මේ දරුවෝ ගිහිල්ලා අමාරුව වැටෙනවා. ඒ වගේම තමයි අපිට මතකයි මේ 2019 වගේ වර්ෂයේ වැඩිම AIDS කියන මේ රෝගේ වැඩිම වැළඳිලා තිබුණේ අවුරුදු 19 25 අතර තරුණියෝ අතර. ඒ කියන්නේ මේගොල්ලන්ට මේකේ තියෙන අධ්‍යාපන තත්ත්වය මේගොල්ලන්ට ලැබිලා නැහැ. ඒකින්ද මම විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම අපේ අධ්‍යාපන පද්ධතිය තුළට මේ ලිංගික අධ්‍යාපනයත් ඇතුල් කළ යුතුමයි. මොකද මේකත් සෞඛ්‍යයට බල විශේෂයෙන්ම සෞඛ්‍යයට බලපාන දෙයක්. සමාජ රෝග මොකද්ද කියන්නේ අපේ දරුවෝ දන්නේ නැහැ ගොඩක් දරුවෝ. මේකේ තියෙන මේ මොකද්ද මේකේ සිම්ප්ටම්ස් කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේක වැළඳුණත් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ හින්දා මේවා සම්බන්ධයෙන් අපි අනිවාර්යයෙන්ම මේ දරුවන් දැනුවත් කළ යුතුයි. මේ සම්බන්ධයෙන් ඒක අපේ රජයේ වගකීමක්. ඉතින් අපි මම හිතනවා මානසික සෞඛ්‍ය ඒකෙන් එහාට ගිය දෙයක්. සෞඛ්‍ය ශාරීරික විතරක් නෙමෙයි මේ මානසික සෞඛ්‍ය දරුවෝ. අපි දන්නවා විෂාදයේ හැදිච්ච
දරුවෝ
පහුගිය කාලේ විෂාදයේ හැදිච්ච දරුවෝ සියදිවි නසාගෙන තියෙනවා. දෙමව්පියන්ට කාලේ නැහැ මේ දරුවොත් එක්ක මේ වැය කරන්න. මොකද දෙමව්පියෝ දුවන්නේ හම්බ කරන්න. ඒක හින්දා මේ දරුවෝ වෙනුවෙන් අපි මං හිතනවා දෙමව්පියෝ මීටත් වැඩිය කාලය වැය කරලා මේ දරුවන්ගේ ප්‍රශ්න අහන්න ඕනේ. දරුවෙක්ගේ පැත්තකට වෙලා ඉන්න නම් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලාවත් දැනගන්න ඕනේ. මේක මේ සම්බන්ධයෙන් කතා කරන අතර මට පුංචි දෙයක් කියන්නට අවශ්‍යයි. මේ පහුගිය කාලේ මම සම්බන්ධව මේ පාර්ලිමේන්තුව තුල කතා වුණා. මට කියන්න අවශ්‍යතාවයක් තියෙනවා. පහුගිය කාලේ මේ මං කිව්වා කියලා ඒ බණ්ඩාර කියනවා මගේ අසනින්. ඔව් මගේ මේ සජවේ ඉන්න බණ්ඩාරලා බණ්ඩාරලා සෙට් එක සජවේ ඉන්නේ. එතකොට මගේ අසනින් ඒගොල්ලෝ මේ පාර්ලිමේන්තුවට මේ පක්ෂය අරගත්තා කියලා ලැජ්ජයිලු. මට කියන්න ඕන ඔබතුමා මාව පත් කරේ යාලු අස්සම් කරලා මේ පාර්ලිමේන්තුවට. මට කියන්න ඕන ඒ බණ්ඩාරට මම අස්සම් කරේ නැත්තම් මහලේකම් හැටියට අපේ ජාතික පෙරමුණ බාර දීලා එයාව මහලේකම් කරේ නැත්තම් ওই සජබේ එක්කෙනෙක්වත් ඔතන අත වාඩි වෙලා ඉන්නේ නැහැ. ඒ හින්දා එක මගේ අස්සනින් තමයි ආවේ කට්ටියම. ඒ හින්දා ওই බණ්ඩාරලට තියෙන්නේ මගේ මේ ප්‍රශ්නේ තව තවත් අදින්න එපා. තව එකක් මට කියන්න ඕන අර ඉය කියනවා මම ඉන්න ඕන මිරිහානෙලු. මම මිරිහානේ ඉන්න ඕන නම් සජබේ සෙට් එකම මුල් ඒරියාවේ තමයි නවතින්නේ. අනිත් එක තමයි මම විදේශික කාන්තාවක් නම් මගේ මට මේ රටේ පුරවැසිභාවය නැත්තම් මට කියන්න කැමති මම දීපු පක්ෂේ මහලේකම් මම. එහෙමනම් මම මේ රටේ පුරවැසියෙක් නොවේ නම් ඒ පක්ෂය වළංගුත් නැත.
අවසන් කරන්න.
එහෙමනම් ඔය සියලු දෙනාටම gedara යන්න පුළුවන්. ඒකට කැමතිද? මොකද කියන්නේ කියලා මං අහන්න කැමති. ඒ හින්දා කතා කරද්දි වීදුරු ගෙවල් ඇතුලේ ඉඳගෙන ගල් ගහන්න ලෑස්ති වෙන්න එපා මේ මන්ද මානසික බණ්ඩාරලා සෙට් එකම. හරිද? ඒක හින්දා මම කියන්න ඕනේ ඔය කතා කරන නඩු හබ ටික නඩුකාරයින්ට අධිකරණයට බාර දෙන්න. මගේ නඩුව හරියටම තේරුම් අරගෙනවත් නැහැ මෙතන ඉන්න ඔය කාට්ටිය කවුරු.
අවසන් කරන්න කරුවා.
හරිද? ඒ හින්දා මේව ගැන මෙතන කතා කරන්න එපා. මම නැවත මේ සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවල කතා කරන්න ලෑස්ති නැහැ. ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයේ ඇවිල්ලා නැවතත් ඕනනම් මාව මේකට ඇටෑක් කරයි කරගෙන යන්න. හැබැයි ඉතින් බලාගෙන ඉන්න අන්තිමට වෙන්නේ මොකද්ද කියලා සජබේ සෙට් එකටම.
බොහොම ස්තුතියි. ගරු ඉසුරු දොඩංගොඩ මැතිතුමා.
ගරු මුලාසන ආරම මන්ත්‍රීතුමනි, අද මේ දරුවන් සම්බන්ධයෙන් මේ වැදගත් යෝජනා ඉදිරිපත් කිරීම ගැන මම ප්‍රථමයෙන්ම අපේ මන්ත්‍රීතුමියටත් ඒ වගේම අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාටත් මගේ ස්තුතිය පළ කරනවා. විශේෂයෙන්ම දරුවන්ගේ සෞඛ්‍ය ගැන මම හිතන්නේ අවධානය යොමු කිරීමේදී විශේෂයෙන්ම රටේ දිශානතිය තීරණය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යයක් මේ දරුවන්ගේ සෞඛ්‍ය හරහා ඉෂ්ට වෙන බව අපි සියලු දෙනාම දන්න කාරණයක්. විශේෂයෙන්ම අපි ප්‍රමුඛත්වය දිය යුතුයි මේ දරුවන්ගේ සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා වගේම ඒ රැක ගැනීම සඳහා වගේම ප්‍රධාන වශයෙන්ම සමස්තයක් විදිහට මන්දපෝෂණය සහ මුලින්ම තුරන් කිරීම සඳහා අපි සියලු දෙනාම ඉතාමත්ම කඩිනමින් වැදගත් වැඩ කටයුතු රාශියක් ඉටු කළ යුතුයි. මෙතන සඳහන් කරපු විදිහට දේශීය ආහාර රටාව ඇතුළු කොට ඒ කරුණු කාරණා ප්‍රයෝගී කරගෙන මන්දපෝෂණය අපේ රටෙන් සහ මුලින්ම තුරන් කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සිදු කිරීම වැදගත්. ඒ තැන දක්වා අපේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මම හිතන්නේ අපි සියලු දෙනාම කටයුතු සිදු කළ යුතුයි. ඒ වගේම අනිත් පැත්තට මෙතන සඳහන් කරපු ආකාරයට දරුවන් අතර බොහෝ නොවන රෝගත් වර්ධනය වෙන බව අපි සියලු දෙනාම දන්න කාරණයක්. මේ සෞඛ්‍යට හිතකර ආහාර පිළිබඳ දරුවන්ට සහ දෙමව්පියන්ට අවශ්‍ය දැනුම නිසියාකාරයෙන් ලබා දීම, ඒ වගේම කෙටි හා ක්ෂණික ආහාර පරිභෝජනය පිළිබඳ දීර්ඝ කාලීන වෙයින් ඇතිවන හානිය පිළිබඳ ඒ අය දැනුවත් කිරීම, ඒ වගේම තමයි පෝෂණයෙන් තොර අහිතකර ආහාරයන් පිළිබඳ වෙන හානිය දැනුවත් කිරීම සහ විශේෂයෙන්ම පාසල් සහ දෙමව්පියන් කේන්ද්‍ර කරගෙන වැඩ කටයුතු දැනුවත් කිරීම ක්‍රියාත්මක කිරීම වැදගත්. විශේෂයෙන්ම අපි දන්නා නෝන රෝග සඳහා බලපෑම් ඇති කරන අධික සීනි අධික තෙල් හා කෘතිම ආහාර පිළිබඳ පාසල් මට්ටමින් දරුවන් හා දෙමව්පියන් දැනුවත් කිරීම මම හිතන්නේ ඉතාමත්ම වැදගත්. ඒ වගේම ක්‍රීඩාවන් සඳහා අපි දන්නවා ගම් මට්ටමේ සිට පහසුකම් ඇති පරිදි සෑම දරුවෙකුම යොමු කිරීම සඳහා වැඩ කටයුතු සිදු කිරීම ඉතාමත්ම වැදගත්. අපි දන්නවා දරුවන්ගේ පෞරුෂ වර්ධනයට වගේම අනිකුත් ශේෂ්ත්‍රයන් ගණනාවකට කණ්ඩායමක් ලෙස වැඩ කරන්න මේ ආකාර ශේෂ්ත්‍ර ගණනාවකට සහ ඔවුන්ගේ පෞරුෂ වර්ධන ඇතුළු ඒ කරුණු ගණනාවක් සඳහා විශේෂයෙන්ම මේ ක්‍රීඩාවන් උපකාරී වෙන බව අපි දන්න කාරණයක්. මානසික සෞඛ්‍යයට ශාරීරික සෞඛ්‍යයට මේ දෙක සඳහාම අපි දන්නවා ක්‍රීඩාවන් උදව් උපකාර වෙන බව. ඒ වගේම අන්තර්ජාල භාවිතය ගැන පහුගිය කාලෙත් විශාල වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. අපි විශ්වාස කරනවා දරුවන් මේවා පාවිච්චි කරන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සිදු විය යුතුයි. දරුවන්ගේ පෞරුෂ වර්ධනයට මානසිකව එල්ලවන බලපෑම්වලට එයාට ඇතිවන හිංසනයන් ගැන මේ ගැන මං හිතන්නේ අපි මීට වඩා ශක්තිමත් වැඩපිළිවෙලක් අපේ රටේ ක්‍රියාත්මක කිරීම වැදගත්. ඒ වගේම තමයි විශේෂයෙන්ම මානසිකව දරුවන්ට බලපාන කාරණා පිළිබඳව මං හිතන්නේ අවධානය යොමු කිරීම වැදගත්. ඒ අයගේ පෞල්වල යම් ගැටලුවක් තියෙනම් එයාට මානසික කරුණු කාරණා බලපාන නිසා ඒ වගේම ආර්ථිකය සම්බන්ධයෙන් එයාට යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනව නම් ඒ ගැනත් මම විශ්වාස කරනවා සැලකිල්ලට දැක්වීම ඒ පීඩාවන් පිළිබඳ අවධානය යොමු කිරීම වගේම ඒවා පිළිබඳ කතාබස් කරන්න සුදුසු ක්‍රමවේදයන් දරුවහනා දෙමව්පියන්ට ඇති කිරීමත් ක්‍රමවත් ආකාරයෙන් මං හිතන්නේ ඉතාමත් වැදගත්. ඒ නිසා අපි විශ්වාස කරනවා ප්‍රධාන වශයෙන්ම මානසික නිදහස ඇතිව තමන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු සිදු කරන්න අවශ්‍ය වාතාවරණයක් රටේ ජීවත් වන සියලුම දරුවන්ට තිබිය යුතුයි. එයාට අවශ්‍ය ආර්ථික ශක්තිය වගේම මානසිකව එයාට ඇතිවන
ගැටලු
ඒ අවශ්‍ය විසඳුම් ලබා දීම ඉතාමත් වැදගත්. ඒ සඳහා යාන්ත්‍රණයකුත් ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණේත් සඳහන් කරමින් මේ සියලු කරුණු ගැන අවධානය ලක් කරමින් කාලය කෙටි නිසා මේ යෝජනා ඉදිරිපත් කරපු ගරු මන්ත්‍රීතුමයට මේ යෝජනා ඉදිරිපත් කිරීම ගැන අපේ ගෞරවයත් ඒ වගේම මේ යෝජනාවේ සඳහන් කරුණු ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීම සඳහා වැඩ කටයුතු සිදු කරමු කියන පණිවිඩයත් ලබා දෙමින් මට අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට මගේ ස්තුතිය පළ කරනවා.
ගරු මුලිතාදී සොයසමත්නේ
ඔබත්ම ස්තුති. අද දවසේ ඉතා වැදගත් මාතෘකාවක් අපේ රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීතුමිය ගෙනාවේ. ඇත්තටම මවක් හැටියට දරුවන්ගේ සෞඛ්‍ය අධ්‍යාපනය ප්‍රචලිත කිරීමේ වැඩසටහන පිළිබඳව කතා කරන මේ අවස්ථාවේ විශේෂයෙන් කිය යුතුයි දරුවකු උපතේ සිට මව්කිරිබි ඇති දැඩිවි ආහාර පරිභෝජනය ලක්ව පිරිපුන් වෙමින් තම මූලික අධ්‍යාපනය වන පෙරපාසල් අධ්‍යාපනය සඳහා යොමුවීම මූලික ආරම්භයයි. ඇත්තටම පහුගිය වසර තුළ හැමෝම කතා වුණා, පත්තරවල ගියා, මාධ්‍ය සියලුම දෙනා කතා කරේ මේ දරුවෝ මන්ද පෝෂණයේ වැඩි පිරිසක් මේ රටේ ඉන්නවා කියන එක. ඇත්තටම ඒ මන්ද පෝෂණයෙන් පෙළෙන මේක දුප්පත්කම පමණක් නෙමෙයි, දුප්පත්කම නිසාම මේ මන්ද පෝෂණය ඇති වෙන්නේ නැහැ. මේ මන්ද පෝෂණය පෙළෙන දරුවන්ගේ සපීක්ෂණයක් කරාට පස්සේ තහවුරු වුණා රජයේ සේවකයන්ගේ දරුවෝ තමයි වැඩි පිරිසක් මන්ද පෝෂණය පෙළෙන්නේ කියලා. මොකද දරුවෝ පාසලට ගිහින් දාලා කාර්ය බහුල වෙච්ච දෙමව්පියෝ රජයේ සේවකයෝ ඒ දරුවන් ගැන හොයා බලන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ රටේ දරුවන්ගේ මන්ද පෝෂණය වැඩි වෙලා තියෙනවා. ඉතින් මම ඇත්තටම කතා කරන්නේ මීට වසර කිහිපයකට පෙර සිට අද දක්වා පාසල් දරුවන් ගන්නා ලද ආහාර පාන විවිධ පැණිවීම වර්ග වල මෙන්ම ජලයේ ඔවුන්ගේ ශරීරයට ඔරොත්තු නොදෙන අහිතකර විසද්‍රව්‍ය එකතු වී තියෙනවා. මෑත කාලීනව නොයෙක රසකාරක අඩංගු ආහාර නිෂ්පාදනයත් සමග පාසල් දරුවන් එම ක්ෂණික ආහාර ලබා ගැනීම පෙළඹී තියෙනවා. ඒ වගේම අවාසනාවකට පාසල තුල ඇති ආපන ශාලාවලත් පෝෂදායී ආහාර දෙන්නේ නැහැ. ඉතින් මේ නිසා දරුවන්ගේ පෝෂණ තත්ත්වය අඩු වෙලා තියෙනවා. පහුගිය කොවිඩ් වසංගත හමුවේ නාගරික රුවස්ත්‍රගාමී හා කෘෂිකාර්මික පරිසර තුළ ජීවත්වන ජනතාවගේ ආදායම උත්පාදනය ශීඝ්‍ර ලෙස පහත වැටීමත් සමඟ දරුවන් පාසල් හට සෞඛ්‍ය ආහාර හා අධ්‍යාපනය ඍජුවම හෝ වකව විශාල ලෙස බලපෑම් ඇති වුණා. ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, ආර්ථිකය බිඳුණු සමහර පවුල් ඒකකවල ජීවත්වන දෙමව්පියන්ගේ ශරීරාවන්ද නොදැනුවත්මම වෙනස් වීමත් සමඟ දරුවන් පිළිබඳ දැඩි අවධානයක් යොමුවන්නේ නැහැ. මන්ත්‍රීතුමනි, ඒ වගේම දෙමව්පියන් වෙත ඇති වන මානසික පීඩනයද දරුවා මතින් පිටකිරීම නිසා දරුවා ගැන අවධානය ක්‍රමයෙන් අත්හැරලා තියෙනවා. එවිට දරුවන් මුරණ්ඩු හා ප්‍රචණ්ඩ ස්වභාවයකට හුරු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපනය හා ආහාර ගැනීම දක්වා ප්‍රියතාවයක් නැති වී දරුවා හුදකලා ජීවිතයකට හුරු වෙනවා. මේ හේතුව සමග ඇතැම් දිටියක අධ්‍යාපනය ලබන පාසල් දරුවන් මානසික පීඩනයට ලක්ව ආසන්න විසඳුම් සෙවීමට පෙළඹෙනවා. එබැවින් විවිධ විධිමත් අධ්‍යාපනයක් හඩාවැටී ආහාර ගැනීමට සෞඛ්‍ය පිළිබඳව හා දරුවන්ට අවශ්‍ය නොයෙකුත් පහසුකම් පිළිබඳව අවධානය යොමු කරන්න නොකරන ලදී. ප්‍රාථමික අධ්‍යාපනයේ දරුවන් හා ද්විතීක අධ්‍යාපනයේ නිලුන් දරුවන් විශාල ආහාර රටාවලට හැඩ ගැසී තියෙනවා. ධර්ම මන්ත්‍රීතුමනි, මේ හේතුව නිසා දරුවන් විශාල ලෙස ලෙඩ රෝගවලට ගොදුරු වී තියෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාවත් ඉහළ යාමට හේතුව වෙලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය මගින් මේ රජය සහ අනිකුත් පැවති සෑම රජයක් තුළින්ම පාසල්වල අධ්‍යාපනය කුමන හෝ යහපත් ක්‍රියාදාමයක් කිසිදා සිදු කර නොමැති බව ඉතා ඕනකමින් කිය යුතුයි. නමුත් අද දින කතා කරන මේ ඉතා වැදගත් යෝජනාව ඉෂ්ට සිද්ධ කර ගැනීමේ පරමාර්ථයද මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනි. පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂදායී ආහාර ලබා දීම තුළින් මනස සෞඛ්‍ය හා නිරෝගී බවක් ඇති කර ගැනීම සඳහා සෞඛ්‍ය අංශවල ඒකාබද්ධතාවයක් ගොඩනගාගෙන පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට ගෙනීම ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. සෑම පාසලකම මන්ද පෝෂණයෙන් පිරි දැඩි ආහාර අර්බුදය පෙළෙන දරුවන් සොයා බලා ඔවුන්ට පෝෂදායී ආහාර ලබා දීම පියවර ගත යුතුයි. සෑම පාසලකම ප්‍රාථමික ශ්‍රේණිවල සිටින දරුවන් හට පාසල වෙත රැගෙන එන ආහාර බෙදා වෙන්කොට සතියේ දින පහට පෝෂදායී ආහාර කාලසටහනක් ක්‍රියාත්මක වුවහොත් දරුවාගේ නිරෝගී භාවය වර්ධනය කරගත හැකිය. ගරු මන්ත්‍රීතුමනි, පාසලක හා සෞඛ්‍ය අංශ සමග දරුවන් හට වෙළඳ දැන්වීම සල්වල ඇති පෝෂණයෙන් තොර කෘතිම ආහාර රසකාරක සහිත ආහාර ගැනීමෙන් ඇතිවන අයහපත් ප්‍රතිඵල පිළිබඳව මාස්පතා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළහොත් ඉතා වැදගත් කියලා මම හිතනවා. ආහාරයට සුදුසු පෝෂදායී ආහාර පමණක් පාසල් තුළ ඇති ආපනශාලාවේ වෙළඳාම් කිරීම ප්‍රමුඛතාවය දිය යුතුයි කියලා මම හිතනවා.
අවසන් කරන
ගරු මන්ත්‍රීතුමනි, අද කෙටි වේලාවක් අදහස් දැක්වීමට කාලය ලබා දීම සමග ස්තුතිවන්ත වන අතර මේ කරන ලද පාසල් දරුවන්ගේ සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධ වැඩසටහන් ප්‍රතික්‍රීමේ යෝජනාවක් ඉතා ගුණදායක කියලා යෝජනා කරනවා. අපි හැමදාම යෝජනා විතරයි ගේන්නේ. ඉතින් රජයක් හැටියට අපිලා සිටින්නේ මේ යෝජනාවල් ක්‍රියාත්මක කරලා මේ දරුවන්ගේ මන්ද පෝෂණය අඩු කරන්න රජය විසින් ඉක්මනින්ම ක්‍රියාමාර්ගයක් ගන්නේ කියලා ඉල්ලා සිටීමෙන් අවස්ථාව ලබා දුන්න සම්බන්ධව ස්තුතිවන්ත වෙමින් ඥාන වෙනවා.
බොහොමත්ම ස්තුතියි.